දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සංසං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තයේ මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හා ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 12 වන දේශනයයි මේ. කාලයේ වැල්ලෙන් වැසී ගිය බෞද්ධ දර්ශනයේ ඉතා ගැඹුරු අංශයක් හෙළිකර ගැනීමට උපකාර වන පපංච නිප්පපංච යන පද දෙක පසුගිය දේශනයේ ආරම්භයේදී අපි මතු කරගත්තා. මධ්‍යතින්ටික සූත්‍රයෙන් ආරම්භ කළ අර්ථ විවරණයේදී අපට මෙතෙක් මතු වුණේ, මෙතෙක් අපට පැහැදිලි වුණේ මේ පපංච යන්න ඉන්ද්‍රිය ඥානයේ එක්තරා ඕලාරික අවස්ථාවක්, මෝරාගී අවස්ථාවක් පෙන්නුම් කරන වචනයක් බවයි. සාමාන්‍යයෙන් භාෂා ව්‍යවහාරයේදී දිග්ගැස්සීම, විස්තර කිරීම, වචන වැඩිපුර යෙදීම යන අර්ථ ඇති පපංච යන පදය ඉන්ද්‍රිය ඥානය පිළිබඳව යෙදෙනකොට ඊට වඩා විශේෂ අර්ථයක් පෙන්නුම් කරන බව අපට මධුපිණ්ඩික සූත්‍රයෙන් පෙනී ගියා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ පපංචයෙන් කෙරෙන්නේ සංඥා මත පිහිටලා විතර්ක කරලා, ඒ විතර්ක උඩ පපංච කිරීම නිසා අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයට අයත් ඒ ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඇතිවෙන පපංච සංඥා සංඛාන නැති දෙයක් ඒ ඉන්ද්‍රිය ඥානය මෙහි වූ පුද්ගලයා මැඩපත් වෙන බව, යටපත් කරන බව මධුපිණ්ඩික සූත්‍රයෙන් අපට පෙනී ගියා. මෙයින් අපට තේරෙනවා ඉන්ද්‍රිය ඥානය නිසා මිනිසෙකු තුළ ඇතිවන යම්කිසි මෝහණයක්, ඉහවහායාමක්, ව්‍යාකූල තත්ත්වයක් මේ පපංච යන වචනින් හැඳින්වෙන බව. අටුවාචාරින් වහන්සේලා මේ වචනයට අර්ථ කීමේදී බොහෝ විට උපකාර කරගත්තේ පමත්ත, පමාද, මදන යන වචනයි. කේනට්ඨේන පපංචෝ මත්ත පමත්තාකාර පාපනට්ඨේන. මේ එක තැනක දෙන විවරණයක්. කවර අර්ථයකින් පපංච වේද? මත්තු, අතිශයින් මත්තු ආකාරයකට පමුණුවන අර්ථයෙන් කියලා ඒ විදිහට විවරණය කරනවා. තවත් තැනක කියනවා පපංචිතාච හොන්ති පමත්තාකාරප්පත්තා. ප්‍රපංච වූවාහු වෙති, එනම් ප්‍රමත්ත තත්ත්වයට, අතිශයින් මත් වූ තත්ත්වයට පත් වූවාහු වෙති. එහෙම නැත්නම් සමහර අවස්ථාවල කියනවා මදනාකාර සංඨිතෝ කිලේස පපංචෝ කියලා. මත් කරවන ආකාරයෙන් පිහිටි කෙලෙස් පපංචේ කියලා. ඔය විදිහටත් තේරුම් කරනවා. බැලූ බැල්මට මේ පපංච කියන පදේ පමාද කියන වචනයට සමානයි. සමානාර්ථවත් හැටියට සලකන්න පුළුවන්. නමුත් එක්තරා සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. පමාද කියන වචනයෙන් හැඟෙන්නේ මූලික නිරුක්ති වශයෙන් බැලුව අතිශයින් මත් වීම කියන අදහසයි. මූලිකව තියෙන්නේ එයින් අපට හැඟෙන්නේ මත් වීම නිසා ඇති වෙන නිෂ්ක්‍රියත්වයක්, එහෙම නැත්නම් අකර්මණ්‍ය භාවයක්, වැඩ කරගන්න බැරි බවක් වගේ හැඟෙනවා මේ ප්‍රමාද කියන වචනේ. ඒ නිසා සාමාන්‍යයෙන් සිදුවෙන්නේ කළ යුතු වැඩේ පැහැර හැරීමක්, එහෙම නැත්නම් මතවසු වීමක්. ඒ ප්‍රමාදයෙන් වනදී. නමුත් අපි කලින් දැක්වුවා පපංච කියන වචන නිරුක්ති වශයෙන් බලනකොට විහිදී යාම, විස්තරයේ වචන වැඩිපුර යෙදීම යන කියන අදහස තියෙන නිසා ඒ වචනේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රියත්වයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය බවක් හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට හිතා ගන්න තියෙන්නේ යම්කිසි අනිසි මඟක යාමක් නිසා, නිසි මඟ අතහැරලා අනිසි මඟක යාමක් නිසා, නොමග යාමක් නිසා බලාපොරොත්තු වන අර්ථයට නොපැමිණීම කියන එකයි. අපි මේක පොඩි උපමාවකින් තේරුම් කරන්න බලමු. පමාද ප්‍රපංච කියන දෙකේ අර්ථ වෙනස. දැන් අපි කොළඹ යන කෙනෙකුට හදිසි පණිවිඩයක් ගෙන යන්න දුන්නාම ඒ තැනැත්තා ළඟම ඇති මත්පැන් හලට ගිහිල්ලා මත්පැන් බීලා පැත්තකට වෙලා නිදාගත්තොත් අන්න ප්‍රමාදය. එහෙම නැතුව මේ තැනැත්තා කොළඹට යන කෙටි පාර තියෙද්දි වෙන මංකගිරි මාර්ගයකින් මහ වටරවුම් මාර්ගයකින් ගිහිල්ලා අන්තිමට නුවරට ගියොත් අන්න පපංචය. ඔන්න ඔය විදිහට ප්‍රමාද උපංච කියන වචන දෙකේ සියුම් අර්ථ ભેදයක් තියෙනවා. මේ අපි දැක්ව උපමාවට තරම කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වශයෙන් දැක්විය හැකි ගාථා යුගලය අපට හමු වෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ. යෝ පපංචං අනුයුත්තෝ පපංචාභිරතෝ මගෝ විරාධයීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. යෝච පපංචං හිත්වාන නිප්පංච පදේ රතෝ ආරාධයීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. මේ පළවෙනි ගාථාවේ අදහස යෝ පපංචං අනුයුත්තෝ පපංචාභිරතෝ මගෝ. යම් මෝඩ පුද්ගලයෙක් ප්‍රපංචෙහි යෙදුණේද ප්‍රපංචෙහි ඇලුණේ වේද එතෙම අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවණින් ඈත්තේ. දෙවෙනි ගාථාව යෝච පපංචං හිත්වාන නිප්පංච පදේ රතෝ. නමුත් යම් කෙනෙක් ප්‍රපංචය අතහැරලා නිප්පංච මාර්ගයේ ඇලුණේ වේද ඒ තැනැත්තා අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවණට පැමිණෙනවා ලං වෙනවා. මෙන්න මේ විදිහට අපට තේරුම් ගන්න පුළුවනි මේ පපංච පමාද කියන වචන දෙකේ යම් කිසි වෙනසක් තිබෙන බව. ඒ වගේම අටුවාවල බොහෝ විට මේ පපංච කියන එක ඉතාම සරල අන්දමින් තෝරන්නේ සංහාමාන දිට්ඨි වලට කියන වෙනත් නමක් හැටියට. සංහා දිට්ඨි මානානං ඒතං අධිවචන ඔය විදිහට දක්වනවා. පමංච කියන එක තෘෂ්ණාමාන දෘෂ්ටි කියන ඒ ප්‍රධාන කෙලෙස් තුනට අධිවචන වෙනත් වචනයක් හැටියට තෝරනවා. නමුත් එයින්ම පපංච කියන වචනේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදසුන් තමයි. කාරණයක් ඇත්ත. අක්නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපට පෙනී ගියා ඒ සූත්‍රයේ සඳහන් වුණා අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං කියලා වචන තුනක්. අභිනන්දිතබ්බං කියන්නේ සතුට විය යුත්තක්. අභිවදිතබ්බං කියන්නේ කියාපෑ යුත්තක්. අජ්ජෝසේතබ්බං කියන්නේ බැඳී රැඳී සිටිය යුත්තක්. මේ වචන තුන යොදන්නේ සූත්‍රවල බොහෝ විට තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් තුන හැඳින්වීමට. ඒතන් මම කියලා තණ්හා වශයෙන් සතුට වීම. අභිනන්දිතබ්බං. ඒසු වහන් අස්මි මේ මම වෙමි කියලා මාන වශයෙන් කියාපෑමක්. අභිවදිතබ්බං. ඒසු මේ අත්තා මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමක්. අජ්ජෝසේතබ්බං. එතකොට මේ අටුවාවේ තණ්හාමාන දිට්ඨි ආශ්‍රයෙන් පපංචයන වචනේ තෝරන එක බොහෝ දුරට සහේතුකයි. නමුත් මෙතන විශේෂත්වයක් හැටියට දක්වන්න තිබෙන්නේ මේ පපංච කියන වචනේ අර මූලික අර්ථය අනුවම සංකල්ප විතර්ක මගින් කෙනෙකුගේ සිතුවිලි දියලා අතුවිති විහිදා පැතිරි ආකූල ව්‍යාකූල වන බව මේ පපංච කියන වචනේ හැඟෙනවා. ඒක තමයි අර පපංච සංඥා සංඛාවලට අර පුද්ගල සත් වෙනවා කියලා කියන්නේ. මෙතනදී අපට උපකාර වෙනවා මේ සංඛා කියන වචනේ අර්ථය තේරුම් ගැනීම. මේ සංඛා කියන වචනේ අටුවාවේ තෝරන්නේ පපංච සංඥා සංඛාති එත්ත කොට්ඨාසා කියලා සංඛා කියන වචනේ තෝරන්නේ කොටස කියන එකෙන් කොට්ඨාසා. එහෙම ගත්තොත් පපංච සංඛා කියලා කියන්නේ පපංච කොටස්. අමුතු තේරුමක් නැහැ ඒ සංඛා කියන වචනේ එහෙම ගත්තොත්. නමුත් මේ පපංච සංඥා සංඛා පපංච සංඛා ආදී පද සූත්‍රවල යෙදෙන ආකාරය ගැන හොඳට පරික්ෂා කරලා බලමු. මේ කොටස් කියන අර්ථයට වඩා යම්කිසි ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. අපි දන්නවා සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ පర్యాయ පද. සමානාර්ථවත් පද. සංඛා සමඤ්ඤා පඤ්ඤාති මේ වචන තුනෙන් පඤ්ඤාති කියන වචනය කාටත් පැහැදිලි වචනයක්. ප්‍රඥාප්තිය යමක් හැඳින්වීමට දෙන නම මේ ප්‍රඥප්ති කියන වචනේ ආශ්‍රයෙන් ගත හැකි තව පද දෙකක් තමයි සංඛා සමඤ්ඤා කියන්නේ. සංඛා කියලා කියන්නේ ගණන් ගන් ගැනීම, ගිනීම. සමඤ්ඤා කියන්නේ එකමුතුව හැඳින්වීම. ගිනීම, හැඳින්වීම, පැනවීම ඔය වචන තුන බොහෝ දුරට ලෝක ව්‍යවහාර පිළිබඳව දෙන වචන තුනක්. සංඛා සමඤ්ඤා පඤ්ඤාති. එතකොට අපිට මේ පපංච පිළිබඳ ප්‍රශ්නයට කෙලින්ම අදාළ කරගත හැකි අන්දමේ වටිනා උද්ෘත පාඨයක් ලැබෙනවා සංයුත් සංගී කන්ද සංයුත්තේ නිරුත්ති පත සූත්‍රයේ. ඉතාම වටිනා සූත්‍රයක්. තයෝ මේ භික්ඛවේ නිරුත්ති පතා අධිවචන පතා පඤ්ඤාති පතා අසංකින්න අසංකින්න කුබ්බාන සංකීයන් තින සංකීයේ සම්ති අපපති කුට්ටා සමනේහි බ්‍රාහ්මණේ මිඤ්ඤෝහි. රතමේ තයෝ යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීතිතස්ස සංඛා අහෝසීතිතස්ස සමඤ්ඤ අහෝසීතිතස්ස පඤ්ඤති නතස්ස සංඛා අත්ථීති නතස්ස සංඛා භවිෂ්‍යති इति ඔය විදිහට සූත්‍රය යන්නේ අපි දැන් මේ ප්‍රකාශ කළ ටික පරිවර්තනය කරන්න බලමු තයෝ මේ භික්කවේ නිරුක්තිපතා අධිවචනපතා පඤ්ඤාතිපතා මහණෙනි මේ නිරුක්ති මාර්ග තුනක් අධිවචන මාර්ග තුනක් ප්‍රඥාප්ති මාර්ග තුනක් තිබෙනවා ඒ වගේන විශේෂයෙන් කියලා තියෙන්නේ මොකද්ද අසංකින්න අසංකින්න කුබ්බා නසංකීයන්ති නසංගී සම්ති අපතිපුත්ථ සමනේ බ්‍රාහමණේ විඤ්ඤෝ නුවණ ඇති මහණ බමුණන් කවදාවත් මිශ්‍ර කරන්නේ නැති කලවම් කරන්නේ නැති අතීතයේ කවලම් කරගත් නොගත් දැන් කවලම් කරගෙන නොගන්නා අනාගතයේ කවලම් කරගන්නේ නැති ඒ වගේම පිළිකුල් වශයෙන් ඉවත නොදෙමිය යුතු විදිහේ ව්‍යවහාර මාර්ග තුනක් තිබෙනවා මොනවද මේ ව්‍යවහාර මාර්ග තුන යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමඤ්ඤ අහෝසීති තස්ස පඤ්ඤති මහණෙනි යම් රූපයක් ඉක්ම ගියේද නිරුද්ධ වූයේද වෙනස් වූයේද ඒ ගණන්ගුණ ලැබෙන්නේ අහෝසි කියන ක්‍රියාපදයෙන් විය අහෝසි කියලා පාලියෙන් කියන්නේ විය කියන එක අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමඤ්ඤ අහෝසීති තස්ස පඤ්ඤති න තස්ස සංඛා අත්ථීති නතස්ස සංඛා භවිෂ්‍යති. ඒකට විහාර කරන්නේ නැහැ අත්ති කියලා. ඒකට විහාර කරන්නේ නැහැ භවිෂ්‍යති කියලා. ඒ කියන්නේ යම් රූපයක් ඉක්ම ගියාද ඊට දෙන ව්‍යවහාරය අහෝසි කියන එකයි. ඉක්ම ගියා කියලා කියන මිසක් ඒක තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒක වන්නේ කියලා කියන්නේ නැහැ. මේ කියන්නේ කාලත්‍රයේ පරිලවණ නොගති යුතු බවයි. මේ විදිහට දිගටම මේ සූත්‍රය යනවා. ඒ අතීත වූ රූපයට අතීත ක්‍රියාපදයයි යොදන්නේ. අතීත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. අනාගත දෙය තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. ඊයේ දේ ගියා, තිබුණ දේ තිබුණා. තිබෙන දේ තිබෙනවා. බොහෝ විට සිදුවන දෙයක් තමයි වර්තමාන අර්ථයෙන් ගන්නවා අනාගත දේ. අතීත දේත් වර්තමාන අර්ථයෙන් ගන්නවා. මේකයි ලෝකයාට තියෙන ලොකුම පැටලෙවිලි. ඒක නිසා තමයි අර නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේවා පවලම් කරගන්න ගන්නේ නැත්තේ. අතීතය පිළිබඳව මේ විදිහට කිව්වා. වර්තමාන පිළිබඳවත් මේ විදිහට ප්‍රකාශ කරනවා. රූප වේදනා ආදී පංචස්කන්ධය ගැනම කිය වෙනවා. යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අතීත නම් ඊට අහෝසි කියන ක්‍රියාපදය යොදන්න. අත්ථි භවිෂ්‍යති ආදියක් යොදන්නේ නැහැ. ඒ වගේම යම් රූප වේදනා ආදියක් දැන් තිබෙනවද වර්තමාන වශයෙන් තිබෙනවද පච්චුප්පන්න වශයෙන් ඊට තිබුණා කියලා ප්‍රකාශ කරන්නේ. අනාගතේ වෙනමයි කියලා ප්‍රකාශ කරනවා. ওই විදිහට මෙන්න මේ කාලත්‍රය පිළිබඳ ව්‍යවහාර විධි නිරවුල්ව කවලම් කර නොගෙන පාවිච්චි කිරීම පිළිබඳවයි මේ නිරුක්තිපත සූත්‍රයේ සඳහන් වෙන්නේ. මෙතනදී අපට පෙනෙනවා මේ සංඛා කියන වචනේ කොයිතරම් දුරට යෙදিলা කියනවාද කියලා. මේ සූත්‍රය පුරාම සංඛා සංඛ්‍යා ගිනීම කියන අර්ථයෙන් යෙදিলা තියෙනවා. මේ වචන තුන ගැන අපි තවදුරටත් කල්පනා කරලා බලමු. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන එක. මෙතන විශේෂයෙන් අධිවචන පඤ්ඤාති නිරුක්ති කියලා යෙදලා තියෙනවා. ඊළඟට සංඛා සමඤ්ඤා පඤ්ඤා. මේ වචන ඔක්කොම එක පෞලියය වගේ බොහොම එකිනෙකට සමානයි. ලෝක ව්‍යවහාර පිළිබඳ ප්‍රශ්නයට අදාළ දෙයක්. භාෂාව පිළිබඳ භාෂා ව්‍යවහාරය පිළිබඳ ප්‍රඥාප්තිය පිළිබඳ ප්‍රශ්නයට මේ පොපංච සංඥා සංඛා කියන පදයේ ලං වෙන බව අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්. ප්‍රපංච සංඥාවෙන් ඇති කර ගන්නා ගිනි. මේ සංඛා කියන වචනය ගැන අපි විශේෂයෙන් කල්පනා කරලා බලුවොත් ඇත්ත වශයෙන්ම භාෂා ව්‍යවහාරයේදී සංඛා කියන්නේ ගණන් ගනු ලැබීමයි. සමහර විට අකුරටත් වැඩිය ප්‍රාථමික ස්වરૂපයක් දරනවා ඉලක්කම. භාෂා ව්‍යවහාරය ගැන කල්පනා කරලා බලනකොට සංඥාව කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව නිත්‍ය වශයෙන් එක්තරා නිමිත්තක් ගැනීම. මේ සංඥාවේ ලක්ෂණයක් තමයි නිමිති ගැනීම. නිමිති ගැනීම මගින් තමයි කෙනෙක් හඳුනාගන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් සංඥා වලින් කෙරෙන නිමිති ගැනීම. අපි දන්නවා කැලයක් මැදින් පිරිසක් යනවා නම් යම් කිසි ගමනක් යාමට ආපසු එමෙට මඟ සොයා ගැනීමට පොරවක් අරගෙන අර දෙපස ගස්වල හොඳට පෙනෙන සලකුණක් යොදනවා. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ සංඥා ගැනීම. අඳුරේ අන්ධයෙකුගේ අතපැත ගෑමක් වගේ කියලා අපි සඳහන් කළා. ඒ වගේ මේ සිතිවිලි වලක තියෙන ස්වභාවයක් අර වේදනාව දැනුණට පස්සේ සංඥාවක් ගන්නවා. ඉතින් මේක රූප සංඥාවක් වෙනවා. ශබ්ද සංඥාවක් වෙනවා. මේ සංඥාවත් එක්කම බැඳිලා තියෙනවා නිත්‍ය සංඥාවක්. සංඥාව කියන්නේම කොටින්ම නිත්‍ය සංඥාවක්. නිත්‍ය බවක් ගුණ කර ගැනීමක් මේ සංඥාව පිළිබඳව තියෙනවා. ඒ මොකද ආයෙත් එනකොට අඳුරගන්න විදිහට ඒක නොවෙනස්ස තියෙනවා. සංඥාව ඒ තරම් මිනික ස්වභාවයක් ගන්නෙත් ওই ප්‍රශ්නේ නිසා. සංඥාවේ නිමිති ගැනීම ස්වභාවය තියෙනවා. ඇත්ත වශයෙන් සංඥා කියලා කියන්නේ නිමිත්ත සංකේතේ සලකුණු. ඔන්නෝ ඒ අදහස්මයි සංඥා කියන වචනේ තියෙන්නේ. එතකොට මේ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනාගත්තට මදි. මේක ලෝකයා අතර සමාජයේ හඳුන්වා දෙන්නත් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් කියලා දෙකක් තියෙනවා. අන්න ඒක තමයි අර සංඥා කියන එක ළඟට තියෙන සංඛා හැඳින්වීම. විවහාර කිරීම. ඒ දෙක එකටයි යන්නේ. එතකොට සංඛා සමඤ්ඤා පඤ්ඤාති වලින් අපි සිංහලට ගත්තොත් සංඛා කියන එකට ගන්න පුළුවන් ගිනීම කියලා, ගණන් ගැනීම, ගොනු කර ගැනීම. එහෙම නැත්නම් එකතු කර දීම කියන අදහස. දැන් සංඛ්‍යාව කියලා කියන්නේ පහේ ගොඩවල්, හයේ ගොඩවල් කියලා කියන්නේ එකතු කරලා ගන්නවා. එකින් එක වෙන් කරලා ගන්නේ නැතිව ඒක ලිහිලි. අපේ වැඩවලට පහසු වීම සඳහා. විවහාර වැඩවලට, පොදු වැඩවලට පහසු වීමේ සංඛ්‍යාවක් තිබීම. ඒක නිසා භාෂාවේ මූලිකම ප්‍රාථමිකම ලකුණ තමයි සංඛ්‍යාව ඉලක්කම. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ එකතු වෙලා හැඳින්වීම. අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මුතියක් ඇති කරගන්නවා. එක එක්කෙනා එක එක විදිහට කියන්න ගියොත් බෑ අදහස් හොමාරු කරගන්නවා. පඤ්ඤාති කියලා කියන්නේ ඒ විදිහට නමක් ආරුඪ කිරීම. එක්ක අඬ බිර ගහලා හරි වෙන ක්‍රමයකින් හරි මෙතෙන් සිට මෙයට මෙසේ ව්‍යවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න මේ විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤාති බොහෝ දුරට එකිනෙකට සමාන අදහසක් ගෙන දෙනවා. ඒනුත්තර සංඛා කියන එක ඊටම ප්‍රාථමික ස්වරූපයක් දරනවා. ගුණ කරදී මේ ගුණ කිරීම, මේ එකතු කිරීම, පෙර කීම ඉලක්කම් වලට පමණක් නෙවෙයි භාෂාවටත් පොදු දෙයක් බව බොහෝ සූත්‍ර වලින් පෙනී යනවා. සංඛං ගච්ඡති කියන පාඨයේ සංඛං ගච්ඡති කියලා කියන්නේ ව්‍යවහාරයේ තියෙයි කියන අදහසට. ගණන් ගනු ලැබේ කියන එකයි. හොඳ නිදර්ශනයක් අපට සොයා ගන්න පුළුවනි මහා හතිපදම සූත්‍රයේ. චාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කරන දේශනාවක තියෙනවා මෙන්න මෙහෙම. සේථාපියාවසු කට්ඨංච පටිච්ච වල්ලින්ච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ අගාරන්තේව සංඛං ගච්ඡති. ඒව මේව කුවාවසු අට්ඨංච පටිච්ච නහරුංච පටිච්ච මන්සංච පටිච්ච ධම්මංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ රූපන්තේව සංඛං ගච්ඡති. යම්සේ යැවැත්නි ලීද, වැල්ද, තනකොළද, මැටිද නිසා ඒවා උපකාර කරගෙන, ඒවා පිහිට කරගෙන අවකාශයේ යම්කිසි කොටසක් අවුරුණු ලැබුවේ ඒට ගේ කියලා ව්‍යවහාරය වේද? අගාර කියලා කියන්නේ ගේ. ගේ කියලා නමක් වැටෙනම අරව ටික එකතු කරලා එක්තරා රටාවකට, එක්තරා ශ්‍රැස්මකට හැදුවා. අන්නේ විදිහටම ඇටත්, නහරත්, සමත්, මසුත් එකතු කරලා ඒ විදිහ උපකරණ ටික එකතු කරලා එක විදිහකට තැබුවාම ඔකට රූප කියලා කියනවා. ඉතින් මේන් අපිට පේනවා අගාර කියලා කියන ගේත් ඒ වගේම රූපයත් පඤ්ඤාති හැටියටමයි සරියුත් ස්වාමීන් වහන්සේ මෙතන මේ දක්වලා තියෙන්නේ. ගේ කියලා කිව්වත් එක්තරා විදිහක ප්‍රඥාක්තිය. අන්න එතකොට පඤ්ඤාති අර්ථයෙන් මේ සංඛා කියන එක එතන ඉදලා තියෙනවා. අගාරන්තේව සංඛංගයි. අපි තවත් නිදර්ශනයක් ගනිමු බුදු පියාණන් වහන්සේගේම වචන වලින්. ඒ නිදර්ශනේ ඉතාමත්ම වැදගත් වෙනවා භාෂාවේ, ව්‍යාකරණයේ, තර්කයේ පිළිබඳව. මේ බෞද්ධ දර්ශනයේ තිබෙන ඉතාම ගැඹුරු අංශයක්. ඒක ඇත්ත වශයෙන්ම පපංච ශබ්දයට හුඟක්ම කිට්ටුයි. පපංච පදයේ තේරුම් කර ගැනීමට ඉතාමත්ම උපකාරවන දෙයක්. දීගණිකාය පොට්ටපාද සූත්‍රයේ එක එන්නේ. එතනදී බුදු පියාණන් වහන්සේ චිත්තහත්ති සාරිපුත්ත නැමැති පරිබ්‍රාජකයා අමතලයි මේ ප්‍රකාශ කරන්නේ. සේතාවි චිත්ත ගවා කීරං කීරං මා දධි දධිම්මා නවනීතං නවනීතං මා සප්පි සප්පිම්මා සප්පි මණ්ඩෝ යස්මින් සමේ කීරං හෝති නේම තස්මින් සමේ දධීති සංඛං ගච්ඡති න නවනීතංති සංඛං ගච්ඡති න සප්පීති සංඛං ගච්ඡති න සප්පි මණ්ඩෝති සංඛං ගච්ඡති කීරං ත්වේව තස්මින් සමේ සංඛං ගච්ඡති. අපි මේ සූත්‍රයේ කොටස් තුනකට බෙදලායි තීරුම් කරන්න බලන්නේ. පළමුවෙන්ම දෙන්නේ මේ උපමාව. බුදුමියාණන් වහන්සේ පළමුවෙන් මේ ඉදිරිපත් කරන උපකරණම උපමාව. චිත්ත කියලා කියන්නේ හිත නොවේ, අර පුද්ගලයාගේ නමයි. චිත්ත යම්සේ එළදෙනකින් කිරිත්, කිරෙන් දී කිරිත්, දී කිරෙන් මෙඬරුත්, මෙඬරුවෙන් ගිතලුත්, ගිතලින් ගිතල් මණ්ඩයත් ලැබේද? යම් අවස්ථාවක කිරි හැටියට තියෙනවද ඒ අවස්ථාවට දී කිරි කියලා කියන්නේ. වෙනරු කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා කියන්නේ නැහැ. ගිතෙල් මණ්ඩේ කියලා කියන්නේ නැහැ. කීරං ත්‍වේව තස්මින් සමේ සංකල්පයි. ඒ ගණන් ගනු ලබන්නේ ඒට දෙන ව්‍යවහාරය කිරි කියලාමයි. ඒ වගේම ඒ උපමාව දිගටම යනවා. ඊළඟට දී කිරි ගැන කියනවා. නම් කිසි අවස්ථාවක දී කිරි හැටියට තියෙනව නම් ඊට වෙඬරු කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා කියන්නේ නැහැ. ගිතෙල් මණ්ඩේ කියලා කියන්නේ නැහැ. ඊට කියන්නේ දී කිරි කියලා. ඔන්න ඒ විදිහට ඒක සංඛා. ඔන්න එතකොට උපමාවයි අපි දුන්නේ ඉස්සෙල්ලා. ඒ උපමාවෙමත් පේනවා එක්තරා ගැඹුරක්. මෙතන මේ කියන්නේ අපි කවුරුත් දන්න කිරි දී කිරි ගැන තමයි. නමුත් යම් කිසි ගැඹුරු දෙයක් මෙතන ප්‍රකාශ කරන්න බුදු පියාණන් මහන්සි. ඊළඟට ඔන්න උපමේය එනවා. ඉවමේව කෝචිත්ත යස්මින් සමේ ඕලාරිකෝ අත්පටිලාභෝ හෝති. නේම තස්මින් සමේ මනෝමය අත්පටිලාභෝති සංඛංගතිති. නං අරූපෝ අත්පටිලාභෝති සංඛංගතිති. ඕලාරිකෝ අත්පටිලාභෝ ත්වේව තස්මින් සමේ සංඛංගතිති. එසේම චිත්ත යම් අවස්ථාවක ඕලාරිකාර්ම ප්‍රතිලාභය වේද. මේ කියන්නේ ඕලාරික කියලා කියන්නේ රළු ගොරෝසු කියන අදහස. මෙතන මේ කියන්නේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක. එහෙම නැත්නම් කාම භව රූප භව අරූප භව වශයෙන් දක්වන අවස්ථා පිළිබඳවයි. මුල් එක නම් මේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරය පිළිබඳ පංචකාම සම්පත්තියෙන් යුතු රළු අවස්ථාවයි. කබලින්කාර ආහාර භක්කෝ ආදී වශයෙන් දක්වන රළු ආහාර වලින් ලැබෙනා වූ ආත්ම ප්‍රතිලාභය. මේ ආත්ම tattye ආත්මය කියලාම නෙවෙයි මෙතන ප්‍රකාශ කරන්නේ. ආත්ම ප්‍රතිලාභයක් එක්තරා tattyak කියන එකයි. මේ අවස්ථාවක කෙනෙක් අර කාම භව tattye සිටිනවනම්. මේ ආත්ම ප්‍රතිලාභයේ ඒ පුද්ගලයාට තියෙනවනම්. මේ අවස්ථාවේ ඊට විවහාර කරන්නේ නැහැ. මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා. ඔහුගේ ඇතුලේ මනෝමය ආත්ම ප්‍රතිලාභයක් හැංගිලා තියෙනවා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේම අරූපාත්ම tattyak ඔහු තුළ හැංගිලා තියෙනවා කියලා කියන්නේ නැහැ. මේ අවස්ථාව ප්‍රකාශ කරන්නේ එතනට තියෙන්නේ මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් කියලා. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභය. ඊයර රූප ධ්‍යාන tattye ලබා ගැනීම. මේ ඒ කාලේ හිටිය ආත්මවාදී කියලා ගත තවුසන්ට වුණ පටලැවිල්ල. එකිනෙකක් ඇතුලේ තියෙන කොපු පහක් වගේ මේ ආත්මය ගැන කල්පනා කළේ ಭಾರತೀಯ දාර්ශනිකයෝ. පංචකෝෂ මතය කියලා එකක් තියෙනවා තෛත්තිරිය උපනිෂද් ග්‍රන්ථයේ. ඒකේ මුල් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ මෙතන දක්වන්නේ. ඕලාරික ආත්ම ප්‍රතිලාභ, මනෝමය ආත්ම ප්‍රතිලාභ, අරූප ආත්ම ප්‍රතිලාභ කියලා ධ්‍යානරාවී පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා. මුල් මේක සාමාන්‍ය කාම ලෝකයේ භව tattve. ඊළඟට රූප, ඊළඟට අරූප. මේවා උපනිෂද් දර්ශනයේ දක්වන්නේ අන්නමය ප්‍රාණමය සංඥාමය විඥානමය ආනන්දමය කියලා කොපු පහකින් යුක්ත ආත්මයක් හැටියට. මෙතන තියෙන්නේ තුනයි. පළවෙනි එක ආහාරයෙන් ලැබෙන අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මනෝමය ආත්මය. මේක සංඥාමය හැටියට උපනිෂද් වල හඳුන්වනවා. ඊළඟට අරූප ආත්ම ප්‍රතිලාභය. මේක තේරුම් ගන්න තියෙන කිරි උපමාව මතක තියාගෙන. යම් කෙනෙක් ධ්‍යාන අවස්ථාවකටපත් වුණා නම් එහෙම නැතිනම් අපි හිතමු මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ලබා ගත්තා කියලා. රූප ධ්‍යානය ලබා ගත්තා කියලා. ඒ පුද්ගලයා හිතන්නේ නරකයි මගේ ආත්මයේ අරූප tattyak සැඟවිලා තියෙනවා කියලා. ඒ වගේම කලින් තිබුණු ඕලාරික tattyak සැඟවිලා තියෙනවා කියලා. ඒවා එක් එක් අවස්ථා පමණයි. අර කිරි දී කී වගේ. අන්න ඒකයි බුදු පියාණන් මහසී මෙතෙන්දී අර පරිබ්‍රාජකයට දක්වන්නේ. එහෙම කියලා ඔන්න ඊළඟට අපිට තුන්වෙනි කොටස හැටියට දක්වන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දෙන නිගමනය. ඒක ඊටාත්ම වැදගත්. ඉමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්තියෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤත්තියෝ යායි තථාගතෝ වෝහරති අපරාමස. චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤා ලෝකයා එකමුතු වෙලා ඇති කරගත්තු හැඳින්නේ ගොඩක් පමණයි. ලෝක නිරුක්තිය ලෝකයා ඇති කරගත්තු නිරුක්ති. නිරුක්ති කියලා කියන්නේ යමක් තේරුම් කරන විදි. ලෝක වෝහාර ලෝකයා වහරන විදි, behavior කරන විදි. ලෝක පඤ්ඤාත්තිය ලෝකයා පණවාගෙන තිබෙන සංකල්ප ප්‍රඥප්ති ගොඩවල්. යායි තථාගතෝ වෝහරති. ඒ වයින් තථාගතයන් වහන්සේ behavior කරනවා. අවසාන වචනේ තමයි ඔක්කොටම වඩා වැදගත්. අපරාමසං. නමුත් පරාමර්ශනයක් නැහැ. දැඩි වල්වා ගැනීමක් නැහැ. පොඩි දරුවන් ඉන්න ගෙදරක පොඩි දරුවන්ගේ භාෂාවෙන් මව්පියන් කතා කරන්න වගේ බුදු පියාණන් වහන්සේ මේ මුණු මහත් භාෂාව ව්‍යවහාර මෙදාන්නේ. ලෝකයා කෙරෙහි සදහස් පිළිබඳව ගනුදෙනු කරගන්න යොදාගත්තු භාෂාවක් මගිනුයි බුදු පියාණන් වහන්සේ මේ පටිසෝතගාමි ධර්මය ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසාම වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ මුලදී මේ ධර්මය දේශනා කරන්න පවා මන්ද උත්සාහය වුණේ. කොහොමද මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ මේ ලෝකයාගේ වචනවලින්, ලෝකයාගේ ව්‍යාකරණයෙන්, ලෝකයාගේ තර්කයෙන් කියලා. එතකොට මේ ඉන්න අපට පේනවා මෙන්න මේ පොට්ටපාන සූත්‍රය ඉතාම වැදගත්. මෙතනින් පෙන්නුම් කරන්නේ මොකක්ද? දැන් සාමාන්‍ය ලෝකයා යම් කිසි විදියකින් හිතාගත්තොත් අර ඉලදෙනකින් දවාගත්තු කිරිවලම ගිතෙල් අඩංගු වෙලා තියෙනවා කියලා සමහර විට තර්ක කරන්න පුළුවන්. ඇයි ගිතෙල් වෙන්නේ කිරිනේ? කිරි ගිතෙල් වෙනවා නම් කිරිවල ගිතෙල් තියෙන්න ඕන. ඊළඟට ඒක ගිතෙල් වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කිරි වලින් මේක ගිතෙල් වුනේ. ඒක නිසා මේ ගිතෙල් ඇතුලේ කිරි තියෙන්න ඕනේ හැඟවිලා. මේක සාමාන්‍යයෙන් කියනකොට කෙනෙකුට විහිළුවක් හැටියට හිතෙන්න පුළුවන්. නමුත් මහා දාර්ශනිකයන්ට මේක පෙනුනේ නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ කිරි උපමාවෙන් දීලා මේ වැරද්ද පෙන්නුම් කරන්නේ. ආත්මවාදී තියෙන්නේ මෙන්න මේ රහස. අතීතයක් තිබෙනවා. අනාගතයක් තිබෙනවා. වර්තමානයේ පමණයි බුදු පියාණන් වහන්සේ අත්‍ය කියලා යොදන්නේ. ඇත කියලා යොදන්නේ. අතීතයට අහෝසි කියලා කියනවා. අනාගතයට භවිෂ්‍යති කියලා කියනවා. අර නිරුක්තිපත සූත්‍රයෙන් කිව්වෙත් මේ අදහසම. එහෙම නොකියගත්තොත් තමයි අර පටලැවිල්ල වෙන්නේ. කිරි දීගේ වෙඬරු මේවා එක්තරා සම්තතියක අවස්ථා පමණයි. ලෝකයා මේවා පනවාගෙන කඩුළු බැඳගෙන කොටු කරගෙන මේවා ප්‍රඥප්ති හැටියට ඉදිරිපත් කරගෙන තිනෙනවා, හදාගෙන තිනෙනවා. ඒ අයම හදාගත්තු මේ පටලැවිල්ල ඊළඟට තමන්ටම බලපානවා. දාර්ශනිකයින් හේතුඵලවාදී අනුව තර්ක කරන්න ගිහිල්ලා මේ වචන දෙක එහෙම පිටින්ම එකිනෙකට සම්බන්ධ නැති දේවල් හැටියට කල්පනා කරගෙන අය මේ හේතුඵල සම්බන්ධතාව විග්‍රහ කරන්න යන්නේ. කිරි දී කිරි වෙන නිසා එක්ක කිරි දී කිරිත් එක්ක කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න ඕන. එහෙම නැත්නම් දී කිරි කිරි ඇතුලේ තියෙන්න ඕන. ওই විදිහට නොයෙකුත් තර්ක ඇති කරගත්තා. මෙන්න මේ තර්ක න්‍යායයන් අපට පේනවා ಭಾರತೀಯ දර්ශනවාදවල. මේ හේතුවත් ඵලයත් අතර සම්බන්ධතාව පිළිබඳව නොයෙකුත් අන්තගාමී දෘෂ්ටි ඇති කරගත්තා. ආරම්භවාද කියලා එක්තරා දර්ශන ක්‍රමයක මේ හේතුවත් ඵලයක් පිළිබඳව ඵලයේ අමුතුවෙන්ම ඇති වුණ දෙයක් හැටියට දක්වනවා. හේතුවට සම්බන්ධයක් නැතිව. ඊළඟට තවත් ඔය සත්කාර්ය වාද සත්කාරණ වාද කියලා ඔය විදිහට නිකුත් දර්ශනයක් තිබුණා. මේ පොඩි කාරණේ පටලවා ගැනීම. එයා හිතාගත්ත හේතුව තුලම ඵලය හැංගිලා තිබෙනවා. ඒක හැංගිලා තිබිලා එළියට එනවා. ඔය විදිහට. ඊළඟට තවත් සමහර කෙනෙක් කල්පනා කළා ඵලය බොරුයි. හේතුව විතරයි සත්‍යයි. ඔය විදිහට නොයෙකුත් අන්තවාදී නිගමන ඇති කරගත්තා. මෙන්න මේ සංකල්ප ප්‍රඥප්ති වල ලෝක විවහාර බව අමතක කිරීම නිසා. Taman ඇති කරගත්තු ප්‍රඥප්ති වලින් අමාරු වැටීමක් මෙතන තියෙනවා. දැන් මේ කාලාත්‍රය පටලවා ගැනීමේ අවුලට මේ දාර්ශනිකයන්ට ඇති වෙච්ච අවුලට අපිට නිදසුනක් දෙන්න පුළුවනි. ජනකතා, ළමා කතා ආදී මේ ගැඹුරු කාරණේ ඉතාම ලිහිල්ව ඉතාම සරල අන්දමින් ඉදිරිපත් කරලා තියෙනවා. අර රත්තරන් පිටර දාන තාරාය ගැන කතාවක් තියෙනවා. ඒක බටහිර සාහිත්‍ය වැඩිපුරම තියෙන්නේ. එක්තරා තාරාවියක් දිනකට එකක් දෙකින් රත්තරන් පිටර දැම්මා. තාරාවිය ඇයිදී මිනිස්සු කල්පනා කළා ලෝභකම වැඩි නිසා එක දවසටම බඩ ඇතුලේ තියෙන පිටර ටික ලබා ගන්න ඕන කියලා තාරාවි මැරුවා බඩ පැළුවා. කල්පනා කළ අනාගතයක් තියෙනවා කියලා. ඒ විදිහට ලැබිලක් මේ ආත්මවාදීන්ටත් සිද්ධ වුණා. එතකොට මේ දර්ශන ක්ෂේත්‍රයේ මේ විදිය සිවුම් පටලැවිලි ඇති වුණේ මේ ප්‍රපංචය නිසා. එදිනදා ජීවිතයේ සාමාන්‍ය ලෝකයට වෙන ප්‍රපංචයක් ඒ විදිය. අර පපංච සංඥා සංඛාරයට යට වෙනවා කියලා කියන්නේ අන්න ඒ නිසා. පපංච සංඥාවෙන් ඇති කරගන්න සංඛා ගිනින් ගණන් ගනු ලැබීම වලට යට වෙනවා. ಭಾರತೀಯ කවියෙක් හඳේලිය දිලිසෙන රතු කැටියක් දැකලා බොහොම චමත්කාර ජනක හැඟීම් ඇති කරගෙන බොහොම ආශාවෙන් කිට්ටු වුණා. අපෝයි බුරත් කියලා පිටා මේ විදිහේ වඩලවිලි ගැන හාස්‍ය ජන කතාන්තරත් අපට දක්නට ලැබෙනවා. පාලි සාහිත්‍යයේ සිංහල සාහිත්‍යයේ පවා විකට කතාන්තර කීමට නොවේ යන්තම් මතක් කර දීම පමණ ප්‍රමාණවත්. ධර්ම සාහිත්‍යයේ ඊටමත් ප්‍රකට කතාවක් තමයි ධම්මපදයේ දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් ආදී ගාථාවක් තියෙනවා. මේ තනිව දුරගමන් කරන ශරීරයක් නැති ස්වභාවය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා චිත්ත වර්ගයේ. සිතේ ස්වභාවය. ඊකට තියෙන නිදාන කතාව භාගිනිය සංඝරක්කිත වස්තුව ඉතාම ප්‍රකට කතාව. යන්තමින් මතක් කිරීම සෑහෙනවා. සංඝරක්කිත මහරහතන් වහන්සේගේ ගෝලයා වන භාගිනිය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ එක දවසක් ගුරුන් වහන්සේට පාන් සැලමින් සිටින අතරේ ඇති කරගත්තු ප්‍රපංචයේ කොයිතරම් දුර ගියාද කිව්වා. ගිහි වෙලා විවාහ වෙලා දරුවෙකු අතිව ඇතිව අති දරුවත් එක්ක රතයකින් ගුරුතුමා බලන්න එන අතරේ භාර්යාවගේ ප්‍රමාද වශයෙන් දරුව වැටිලා රතයට යටවුණා. ඉතින් භාර්යාවට කරන දඬුවම හැටියට ගිය සිවිල් මහරහතන් වහන්සේගේ හිසට රහතන් වහන්සේට ආවර්ජන කරලා බලනකොට මේ කාරණේ පෙනුණා. මේ නිසා අර භික්ෂුව ලොකු විපිරිසර බවකට පත් වුණා. ඒ කතාව පාරිසාරිත්‍ය. ඔය විදිහේ කොටිකුත් සාහිත්‍ය තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේ වළංගිනෙන් දෙක්. ඒ වගේම ඇතිකරගත ප්‍රපංචයෙන් වළං ටික බිඳලා දැම්මු. සිංහල සාහිත්‍යයේ තියෙනවා ළමා කතාවක්. මුරුංගා ගහගපු මිනිහා පිළිබඳව. බටහිර සාහිත්‍යයේ තියෙනවා ආඩම්බර කිරිවෙලෙන්දි. ඔය විදිහේ නොයෙකුත් සාහිත්‍ය තියෙනවා එදිනදා ජීවිතයේ වෙන ප්‍රපංච පිළිබඳව. අර කාලත්‍රයේ පටලවා ගැනීම නිසායි මේ අනාගත වශයෙන් තාම නොවුන දෙයක් වූ හැටියට කල්පනා කරනවා. තිබෙන දෙයක් හැටියට. මෙන්න මේ විදිහට සංකල්පයේ තියෙනවා මහා පුදුම දෙයක්. අරණිත්‍ය සංඥාවනුවගේ මේ සංකල්ප මාත්‍රයෙන් හුඟක් දුරට ගිහිල්ලා අන්තිමට ඒ පුද්ගලයා හැබෑ ජීවිතයෙන් ඉවත් වෙනවා. ඉහවහා යාමකට මහා මෝහණයකටවත් වෙනවා. ඔන්නේ තත්ත්වය එතකොට පපංච සංඥා සංඛා සමුදාචරණය කියලා කියන්නේ. පපංච සංඥා සංඛාවට යට වෙන්නේ අන්නේ ආකාරයට. මේ සංඛා කියන එක දැන් අපි තේරුම් කර හැටියට අර කොට්ඨාස කියන අදහසට වඩා සංඛා කියලා ගත්තාම මෙතන මේ ප්‍රඥප්ති ගණන් ගන්න ලැබින් කියන අර්ථයේ සාහිත්‍යක හැටියට දක්වන්න පුළුවන්. වඩා ධර්මයට එකඟ හැටියට. තථාගතයන් වහන්සේලා මේ පපංච සංඛා වලින් නිමුක්තයි. මක් නිසාද? අර ලෝක නිරුක්ති ලෝකෝහාර ලෝකපඤ්ඤාති බව නිතරම තේරුම් අරගෙන බබාගේ ව්‍යවහාරය හැටියට හිතාගෙන ඒවා පාවිච්චි කරනවා. වැඩි හිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවයින් නැදී සිටින්නේ නැහැ. අන්නේ වගේ බුදු පියාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඒවා ලෝක නිරුක්ති බව අමතක කරන්නේ නැහැ. මේවා කොටස් කරලා මේවා විතරක් ප්‍රඥාප්ති මේවා විතරක් පරමාර්ථ කියලා එහෙම ගැනීමකුත් නැහැ. මේ ඔක්කොම ප්‍රඥාප්ති කොටවල් බව දන්නවා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංච ලෝකයා ප්‍රපංචයේ බැඳිලා සිටිනවා. ධම්මපදයේ හොඳ ගාථාවක් තියෙනවා. ආකාශේ පදන්නත්ති සමනෝ නත්ති බාහියේ පපංචාභිරතා පජානි පපංචා තථාගත. ආසේ පාරක් නැහැ. නියම ශ්‍රමණයින් මේ ශාසනයෙන් පිට නැහැ. ඒක සාමාන්‍ය කාරණා වශයෙන් ප්‍රකාශ කරලා අවසාන පදවලුනේ ප්‍රධාන දේ දෙන්නේ. පපංචාභිරතා පජා නිප්පංචා තථාගත. සාමාන්‍ය ප්‍රජා ප්‍රපංචෙහි ඇලිලයි සිටින්නේ. තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචය. අන්නේ නිසා තමයි නිවන හඳුන්වන පද 33 අතරේ නිප්පංච කියන එකත් නිවනනවා. දුක්ඛූප සම කියලා කියනවා වගේ පපංච රූප සම කියන්නේ නිවන හඳුන්වන පදයක් බව දක්වලා තියෙනවා. පපංච රූප සම ප්‍රපංචයන් සංසිඳීම. සංසිඳ වීම. පපංච නිරෝධ කියලාත් කියනවා. ඔන්නෙ විදිහට මේ පපංච යන පදය ආශ්‍රය කරගෙන නිවන තත්ත්වය හඳුන්වන පුස්තාන බොහෝ විට අපට දකින්න ලැබෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේලා අර පපංච සංඥා සංඛාවලින් මිදිලා ලෝක ව්‍යවහාර පාවිච්චි කරනවා, ප්‍රඥප්ති පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේලාට පපංච සංඥා සංඛාවක් නැහැ. ඉස්සෙල්ල කලහවිවාද සූත්‍රයේත් අපට හමු වුණා සංඥා නිදානාහි පපංච සංඛා කියලා. සංඥා හේතු කරගෙන පපංච සංඛාවල ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේලා සංඥාවෙන් මිදිලා ප්‍රඥාව ලබාගෙනයි සිටින්නේ. අන්න ඒක නිසා තමයි අර පපංච සංඥා සංඛා තථාගතයන් වහන්සේලාට නැත්තේ. සංඥාවට යට වුණු අඳුරේ යතපත ගාන ආයතයි මේ පපංච සංඛාවල ඇති වෙන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේලාට ප්‍රඥා ආලෝකය තිබෙන නිසා සංඥාවෙන් මිදිලා තියෙන නිසා ලෝක විවහාරී පාවිච්චි කරාට මොකද පපංච සංඥා සංඛාවල්. ඒක නිසා තමයි උදානපාලියේ චුල්ල වගේ කොටස සඳහන් වෙන්නේ. තීන කෝපන සමයේන භගවා අත්තන උපපංච සංඥා සංඛා පහන පච්චවික්‍රමාණෝ නිහින්න හොති කියලා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පපංච සංඥා සංඛා ප්‍රහාණය කිරීම ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් සිටියා. විමුක්ති සුවය කියන එක එතන සඳහන් වෙනවා වටිනා ගාථාවක. යස්ස පමංචා ඨිති ජනප්පි සන්දානං පලිගංච බීතිවත්තු තන්තං නිත්තන්නම් මුනිං චරන්තං නා ජානාති සදේව කෝපි ලෝකෝ යස්ස පපංචා තිතිජ නත්ති යමෙකුට ප්‍රපංච වීම සහ තිති කියලා කියන්නේ සිටගෙන සිටීම වාචාර්ථ වශයෙන් බලු පපංච කියලා කියන්නේ අපි කිව්වේ කොළඹට වටරවුම් පාර වලින් යන්න වගේ ඒ විදිහ මහ රවුම් ගමන. ඒකට මෙතන යදලා තිබෙන වචන දෙකෙන් අර්ථය උද්දීපනය වෙනවා. අර්ථය වඩාත් පැහැදිලි වෙනවා. පපංච තිති කියන වචන දෙක එකට ඒදීම නිසා. යස්ස පපංචා තිති කියනත්. අපිට ප්‍රපංච වීමක්වත් තිති කියලා කියන වචනේ නැතිපගන්නේ තෝරන්නේ අනුසය කියලා. එතකොට සිතේ තිබෙන රැඳීම් සිටි රැඳී සිටීම් ස්වභාවය තමයි අනුසය කියලා කියන්නේ. පපංච කියලා කියන්නේ රවුම් ගැසි වටරවුම් යා. ඒ වටරවුම් ගැනීමක්වත් අනුසේ වශයෙන් තිතියක්වත් යමකුරු නැද්ද? සම්දානං කියන එකත් ඒ වගේම ධර්මානුකූල විශේෂ වචනයක්. සම්දාන කියලා කියන දෘෂ්ටි නැමැති මහදම් වෙලක් නැද්ද? පලිගම් කියලා කියන අවිද්‍යානෙවි දොරාගුල දික්මවලද? තන් නිත්තන්නම් මුණින් කරන්තම්. තණ්හාව නැති වෙහෙදිරෙන්නා වූ ඒ මුනිවරයාව නාව ජානාති සදේව කෝපි ලෝකෝ. දෙවියන් සහිත ලෝකයා අවඥාවට පාත කරන්නේ නැහැ කියලා ওই විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වගේ අපිට කොතිකුත් සූත්‍ර දේශනා වලින් මේ වාට නිදසුන් දක්වන්න පුළුවන්. හැම එකක්ම දක්වනවට නොවේ. නමුත් සමහර විට වැදගත් උද්දෘත පාඩ තිබෙනවා. තවත් ඒ විදිහ එකක් දක්වන්න පුළුවන්. මේ පපංචයේ ස්වභාව විශේෂයෙන් ප්‍රකාශ කරන ඒ වාගේ හසිත සිටිවිලට සම්බන්ධ බව පෙන්වන්න කරන හොඳ ගාථාවක් තියෙනවා. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ. පපංච සංඥා ඉතරීතරා නරා පපංචයන්තා උපයන්ති සංඥිනෝ මනෝමයන් දේහසිතංච සබ්බං පනුජ්ජනෙ කම්මසිතං ඉරිය. පපංච සංඥා ඉතරීතරා නරා. ඉතරීතරා නරා කියන්නේ සාමාන්‍ය ජනයා, ලාමක මිනිස්සුන්. පපංච සංඥා ප්‍රපංච සංඥාව නිසා සංඥිනෝ සංඥාවට බහල් වූවාහු සංඥාවට නතු වූවාහු පපංචයන්ත උපයති. ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලංවේ. රතු කැටය සොයාගන්නට බුදත් කියලා පිටට ලංවන පුද්ගලයා වගේ ප්‍රපංච කරමින් අරමුණු වලට ලංවේ. අර සංඥාවට මුලා වෙලා පපංච සංඥා ඉතරීතරනලා පපංචයන්ත උපයති සංඥා. ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයන් ගේසිතංච සබ්බං පනුජ්ජ නිකම්මසිතං ඉරිය. ඊළඟ පද දෙකෙන් කියන්නේ නුවණැති භික්ෂුවගේ ක්‍රියාකලාපය. මනෝමයන් ගේසිතංච සබ්බං පනුජ්ජ නිකම්මසිතං ඉරිය. නුවණැති භික්ෂුව එතන අධ්‍යාරයි මනෝමය වූ ගේසිත වූ ගේසිත සිතිවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත් ඒවා. ගෘහ ජීවිතය ඇසුරු කළ සිතිවිලි අර භාගිනී සංගරක්කිත වස්තුවේ කිව්වා වගේ. එතකොට ගේහසිත වූ මනෝමය සිතින්ම උපදාගත්තා වූ ඒ සියල්ල මත හැරලා පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරිය. නෙක්ඛම්මයට අදාළ වූ දේ පැත්තට ගමන් කරනවා කියන එක. ඔන්න ඔය විදිහට එතකොට පපංච කියන වචනේ එන්නේ එන්නම ගැඹුරු අංශයක් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට අපිට කියන්න තියෙන්නේ ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය, භාෂා ව්‍යවහාරය, ව්‍යාකරණය, මේ ලෝකේ ව්‍යවහාර කරන ව්‍යාකරණය, ඒ වාටම ගැති වෙලා, ඒ වට යට වෙලා යම් යම් දෘෂ්ටි ඇති කර ගැනීම. බුදු පියාණන් වහන්සේ 15 වන තාක් හිටිය දාර්ශනිකයන් කළෙත් ඒකයි. අර කිරි දී කිරි පරලව ගත්තා වගේ වැඩ. එතකොට අන්න ඒක සිදුවන්නේ එකක් සංඥා අනුෂය වශයෙන් තිබීම නිසා. අනික දෘෂ්ටි අල්ලාගෙන නිසා. මේ කාරණා දෙක තමයි අපි මදපිටික සූත්‍රයේදී පළමුවෙන්ම පෙන්වුම් කළ පාඨයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දණ්ඩපාණි ශාක්‍යයට දුන්න කෙටි පිළිතුර ඒක මහා ප්‍රහේලිකාවක් වුණ නිසා තමයි දණ්ඩපාණි ශාක්‍යයා නළල රැලි ගන්වලා දිවහලවල අවුලුවන්ලා ගියේ. ඒක කියවෙන හැටියට කිං වාදී සමනෝ කිමක්ඛායි. මොකක්ද ශ්‍රමණයාගේ වාදය? මොකක්ද ශ්‍රමණයා කියන්නේ? අහුවහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම්මදු වාදයකින් ලෝකයේ කිසිවෙකු සමග නොගැටීද වාද නොකරයිද? අන්න එබඳු වාදයකුයි මගේ වාදය. යම්මදු කියමනක් නිසා සංඥාවල් අනුෂය වශයෙන් සිතේ ලැබගන්නේ නැද්ද? අන්න එබඳු දෙයකුයි මා කියන්නේ. මේක මහ පුදුම ගැටලුවක් වගේ. මෙතන කියවෙන අදහස මොකක්ද? අපි අර සංඥා පඤ්ඤා කියන වචන දෙක දැනටමත් සඳහන් කරලා තියෙන නිසා අපිට තව හොඳ නිදසුන් ගාථාවක් ගන්න පුළුවනි. සුත්තනිපාතේ මාගන්ධිය සූත්‍රයේ අගේ ඉන්න වටිනා ගාථාවක් තියෙනවා. මේ සංඥාවත් පඤ්ඤාවත් අතර වෙනස පෙන්වන්න ඕනේ. සංඥා විරත්තස්සන සම්ති ගාථා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේයක් ගහේ සුම්ති ඝට්ටයන්තා විචරන්ති ලෝකී. සංඥා විරත්තස්සන සම්ති ගාථා සංඥාවේ නොවැළුණු තැනැත්තාට ගැට නැත. පඤ්ඤා විමුක්තස නසන්ති මෝහ. ප්‍රඥාවෙන් විමුක්ත වූ තැනැත්තාට මෝහයෝ නැත. සංඥාච්ච දිට්ඨිච යේයක් ගහේසු. නමුත් යම් කෙනෙක් සංඥාව දෘෂ්ටියත් අල්ලගත්ත නම් තේ ඝට්ට යන්තා විචරන්ති ලෝකේ. ඒ අය ගැටෙමින් ලෝකේ හැසිරෙනවා. අනන්‍ය තීර්ථකයන් වගේ. ඒ වගේම සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහා පුදුම පරස්පර විරෝධී බව කියලා. අන්ද සංයුත්තේ පොප සූත්‍රයේ ප්‍රකාශ කරනවා නාං වික්‍රේ ලෝකේන විවදාමි ලෝකෝච මයා විවදති. මහණෙනි මම ලෝකයක් එක්ක විවාද කරන්නේ නැහැ. ලෝකයා මා එක්ක විවාද කරනවා. බැලුවාම මේක මහා පුදුම කියමනක්. හරියට එයා මා එක්ක නඬු වෙනවා මම එයා එක්ක නඬු වෙන්නේ නැහැ කිව්වා. නමුත් මෙතන තියෙන ගැඹුරු මොකක්ද? බුදුරජාණන් වහන්සේට කිසිම දෘෂ්ටියක් නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදු පියාණන් වහන්සේට මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ බබාගේ භාෂාවයි. බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියක් ගන්න තැනක් නැහැ. මේක අපිට පැහැදිලි වෙන හොඳ කතාන්තරයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ යම් තාක් වාද විවාද පැතුනොත් තීර්ථකයන් එක්ක ඒ නිතාමත්ම ප්‍රකට වාදයක් තමයි සත්‍යක එක පැතුම් වාදය. සත්‍යක නිගණ්ඨ පුත්‍රයා එක්ක කළ වාමේ වාදී මජ්ක්‍ධිමනිකාය චූල සත්‍යක සූත්‍රය සඳහන්. මහා උග්‍ර විදියට වාදය පැවැත්වුණා. වාදයේ අවසාන හරියේදී බුදු පියාණන් වහන්සේ මේ සත්‍යක නිගණ්ඨයත් ප්‍රකාශ කරනවා. මට පෙනෙනවා දැන් උඹේ නල්ලින් ගැලූ දාදිය උතුරු සළුවත් නිමිත ගිහිල්ලා ඔන්න බිම වැගිරෙනවා. ඒ උඹට වෙච්චද? මේ බලන්න මාදිය මගේ නැහැ ඇගේ දාදිය මිද්දුවක් කියලා බුදු පියාණන් වහන්සේ රන් මන් වූ කය ඒ පිරිස මැද විවෘත කරලා දැක්වා කියලා කියනවා. ඉති භගවා තස්මින් පරිසතින් සුවන්නවන්නං කායං විවේ. බුදු පියාණන් වහන්සේ අර මහා වාදයක් කළාට මොකද කිසිම කැළඹීමක් නැතිව තමගේ රන් මන් කය පෙන්වුවා. එහෙමත් නිසාද උන්වහන්සේට හිතේ දෘෂ්ටි පරාමර්ශනයක් නැහැ. සණ්ඨා මාන දිට්ඨි වශයෙන් ඒ වායේ බැඳීමක් නැහැ. ඒක නිසා තමයි කොයිතරම් වාදයක මැදදී වුණත් බුදු පියාණන් වහන්සේලා එක විදියටම නිවිලා. ඔන්න ඒ විදිහේ තත්ත්වයකයි තියෙන්නේ විවාද පිළිබඳව. ඒ වගේම තමයි සංඥා පිළිබඳවත්. සංඥා අනුෂ්‍ය වශයෙන් බුදු පියාණන් වහන්සේලාත් එහෙමයි රහතන් වහන්සේලාත් එහෙමයි. අපි බොහෝ විට කතා කළා නාම රූපය ගැන. නාම රූප පිළිබඳවත් හැටියට අපි ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේලාට මේ නාම රූපේ නිසා ඇති වෙන මුලාව නැහැ. මේක පිළිබිඹුවක් බව තේරුම් ගත්තා. ඒකටත් හොඳ ගාථාවක් අපට සොයා ගන්න පුළුවනි. සුත්තනිපාතේ සබ්බිය සූත්‍රය. අනුවිච්ච පපංච නාම රූපං අජ්ජත්තං බහිද්ධාච රෝග මූලං. සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ තාදි පෞච්ඡති තතත්ත. අනුවිච්ච පපංච නාම රූප මේ නාම රූපයේ පපංචය ලෝකයාගේ පපංචය. අර මණිකේ පිළිඹුව ගැන එහෙම අපි කතා කළා. ඒ දණ්ඩේ උඩින් යන බල්ලාගේ පිළිඹුව ගැන කතා කළා. එයින් පේනවා මේ නාම රූපයේ පිළිබඳ ලෝකයේ අල්ලගෙන සිටීම පපංචය. අනුවිච්ච පපංච නාම රූප. බුදු පියාණන් වහන්සේ පපංච නාම රූපේ හරියට තේරුම් ගත්තා. අජ්ජත්තං බහිද්ධාච රෝග මූලං. උද්ගල సంతානයේ බාහිර ලෝකයේ යම්තා ව්‍යාකූල තත්ත්වයක් ගැටළු තත්ත්වයක් අහිතකර තත්ත්වයක් තියෙනවා. ඒ හැම එකකටම ඒ රෝගියට මුල තමයි මේ පංච නාම රූපය. සබ්බ රෝග මූල බන්ධනා පමුත්තු. ඒ සියලු රෝග මූලයන්ගේ බන්ධනයෙන් මිදුණා වූ එතනත්තා. අනුවිදිතෝ තාදී. අනුවිදිත. තාදීයි හැදින්නේ කියන එකයි ඒ ගාථාව කියන්නේ. එතකොට මේ සංඥානුසය ගැන විශේෂයෙන්ම කියනවා නම් මෙතෙන්දී අපට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනිම සූත්‍රය. ඇත්ත වශයෙන් මේ කාලේ මැදුම් සංගය කියවනව නම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකක්ද? පළවෙනි සූත්‍රය අතහැරලා අනිත් ඒවා කියවන්න. ඒක තේරුම් ගන්න බෑ. ඒක අහගෙන හිටිය හාමුදුරුවන්ටත් තේරුන්නේ නැහැ. ඒක නිසා නොසතුටු වුණා. මේක ගැඹුරු සූත්‍රයක්. මේක අවශ්‍ය නැහැ. ඒක හරියට අර හෝඩියේ ඉගෙන ගන්නෙ නැතිව අනිත් ඒවා කියවන්න කියනවා වගේ. මක්නිසාද මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව ඉතාමත්ම වැදගත් මූල ධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය ඇතුළත් වෙනවා. දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණ වැදගත්ය. එපමණටම සංඥා පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයත් වැදගත්. මේ මූලපරියාය සූත්‍රයෙන් වෙන්නු කරන්නේ මොකක්ද? මූලපරියාය කියලා කියන්නේ සිතට ආරමුණු වන හැම දෙයක්ම. හැම ධර්මාරම්මණයක්ම. ඊතර ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්නේ. ලෝකයා ව්‍යවහාර කරන්නේ. අන්නේ ආකෘති හඳුන්වා දීමයි මෙතෙන්දි කරන්නේ. සබ්බ ධම්ම මූල පරියායන් වූ භික්කවේ දේශිස්සාම කියලයි බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන්ගේ සියලු ධර්මයන් කියන්නේ සිතට ආරමුණු වන දේවල් කිව්වට වරදක් නැහැ. හැම දෙයකම මූල පරියාය මූල ආකෘතිය මූල රටාවම දේශනා කරනවා. එතකොට මේ සූත්‍රයේ අඩංගු වන කාරණා අපට පුළුවන් කෙටියෙන් සම්පෙන්ඩණය කරලා දක්වන්න වෙලාව ඇති පරිදි මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 24ක්. සංකල්ප කිව්වත් කමක් නැහැ, ප්‍රඥප්ති කිව්වත් කමක් නැහැ. ඒවා නිදසුන් හැටියටයි බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ලෝකයේ ඇති තා ප්‍රඥප්ති නොවේ, ඒවායේ නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥප්ති සංකල්ප 24ක්. සංකල්ප 24කුත් ඊළඟට ඒ සංකල්ප පිළිබඳව පුද්ගලයන් 4 දෙනෙක් දක්වන ආකල්ප. පුද්ගලයන් 4 දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය. ඒවා ගැන හිතන ආකාරය. ඔන්න ඔය ටිකයි මේ මූලපරියාය සූත්‍රයේ දක්වන්නේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා භස්සරා සුභකින්නා වේහප්පලා අභිභූ ආකාසණං ඡායතනං විඤ්ඤාණං ඡායතනං ආකින්චං ඡායතනං නේව සංඥානා සංඥායතනං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සබ්බං නිබ්බාණං කියන ඔය 24. බැලුවහම මේවා කීප පැත්තක්ම නියෝජනය කරන සංකල්ප 24ක්. ඔය එක් එක් සංකල්පය පිළිබඳව පුද්ගලයන් 4 දෙනෙකු බලන ආකාරයයි පෙන්වුම් කරන්නේ. කවුද මේ පුද්ගලයන් 4 දෙනා? පළමුනි බුද්ධල කොට්ඨාසය අසුතවා පුතුජනෝ. තව දිගටම විශේෂණ පද තිබුණත් අපිට කියන්න පුළුවනි අසුතවා පුතුජනෝ අසුතවා පුතුජනෝ. අරියාණං අදස්සාවි අරිය ධම්මයා කෝ විදෝ ආදී වශයෙන් දක්වනවා ධර්මයේ නොයසු ධර්මයේ නොහසල අශ්‍රිතවත් ප්‍රඥානේ පළමුණු කොට්ඨාසය. දෙවෙනි කොට්ඨාසයේ සේඛෝ අපත්තමානසු ශෛක්ෂ පුද්ගලයා. මෙවරට තාම පැමිණියේ නැහැ, නමුත් සෝවාන්. ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට. තාම රහත් වුණේ නැහැ. ශෛක්ෂ පුද්ගලයා කියන්නේ හික්මෙන්න. දෙවෙනි කොටස සෝවාන් ඉඳලා ඉහළට ශෛක්ෂ පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා භික්ඛු අරහං කීනාසෝ. සීනාසෝ රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ. තථාගතයන් වහන්සේ. එතකොට 1 අශ්‍රිතවත් පුතග්ජනයා, 2 ශෛක්‍ෂ පුද්ගලයා, 3 රහතන් වහන්සේ, 4 බුදු පියාණන් වහන්සේ. නමුත් මෙතන දීලා තිබෙන ආකල්ප විග්‍රහය අනුව ඇත්ත වශයෙන් පුද්ගලයන් 3 දෙනෙක් හැටියට කෙටි කරලා දක්වන්න පුළුවන්. මක්නිසාද? රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගතයන් වහන්සේගේ ආකල්පයත් එකක් හැටියටයි මෙතන පෙන්නු කරලා තියෙන්නේ. පුද්ගලයන් දෙකොටසක් හැටියට දැක්වුවට මොකද ආකල්ප වශයෙන් බලනකොට ප්‍රඥප්ති දිහා බලන ආකාරය අනුව සලකනකොට එක විදියටමයි බලන්නේ. ඒක නිසා අපට පුළුවන් දැන් මේ 4-3ක් කරගන්න. දැන් අපි මේ එකින් එක සූත්‍රයේ දක්වලා තිබෙන ආකාරය බලමු. මේ අශ්‍රිතවත් පුතග්ජනයාගේ ලෝක දර්ශනය කුමක්ද? කෙටියෙන් කියතොත් ලෝක දර්ශනය කුමක්? පඨවි කියන වචනය ගැන බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා. අශ්‍රිතවත් පුතග්ජනයා පඨවිතෝ සංජානාති. පඨවිතෝ සංජාත්වා පඨවින් මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතෝ මඤ්ඤති. පඨවින් මේති මඤ්ඤති. පඨවින් අභිනන්දති. තංකේසේතු අපරිඤ්ඤාතං තස්සාති වදං. ඒ පුද්ගලයා ගැන කියන්නේ මේ ටිකයි. ඒ තැනැත්තා පටවින් සංජානාති පෘථිවිය හඳුන ගන්නවා. ඊට වැඩි ඉහළ දෙයක් ඒ තැනැත්තට කරන්න බැරි නිසා හඳුන ගන්නවා. අඳුර යටිපත ගන්නවා වගේ පෘථිවිය පෘථිවිය හැටියට හඳුන ගන්නවා. පටවින් පටවිතෝ සංජානාත්තා පටවින් මජ්ජති. අන්න ඊළඟට මඤ්ඤණා කියලා දෙයක් ඇති කර ගන්නවා. මඤ්ඤණා කියන එකට අපි සිංහල වචනයක් කිට්ටු කර ගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා. හිතා ගැනීම කියන එක අපි සාමාන්‍ය උපමාවක් දෙනකොටත් එක්තරා හිතා ගැනීමක් කරනවා. නමුත් මෙතන මේ කියන හිතා ගැනීම මුළු හිතින්ම කරන හිතා ගැනීමක්. මඤ්ඤණා ඒක තණ්හා මාන දිට්ඨිය අනුව මුලාවෙන් කිරෙන එක්තරා හිතීලි ප්‍රදා. එතකොට පටවින් පටවිතෝ සංඤත්වා පෘථිවිය පෘථිවිය හැටියට තමාගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථිවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරනවා. පටවින් මඤ්ඤති පෘථිවිය පෘථිවිය යයි කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට පටවියා මඤ්ඤති. පටවියා කියලා කියන්නේ පෘථිවියෙහි ආධාර විභක්තිය සත්‍යමේ පෘථිවිය කියලා කල්පනා කරනවා. ඊළඟට පටවිතෝ මඤ්ඤති පෘථිවියෙන් කියන ඒ සංකල්පෙකුත් හදාගන්නවා. පටවින් නේති මඤ්ඤති පෘථිවිය මගේ කියලා කල්පනා කරනවා. අන්තිමට කියනවා පටවින් අභිනන්දති. පටවින් කියන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. තන්කිස හේතු ඊට හේතුව කුමක්ද? අපරිඥාතං පස්සාති. එතනත් තා කාරණේ හරියට පිළිහින් දැනගත්තේ නැති නිසා එහෙම වෙන්නේ. අපි මේ විදිහට එකින් එක දක්වලා විස්තර කරමු. දෙවෙනි පුද්ගලයා පිළිබඳව ඊළඟට කියනවා. ඒ කියන්නේ සේක ශෛක්ෂ පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. ඒ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහෙම. පඨවින් පඨවිද්දෝ අභිඥානාති. පඨවින් පඨවිද්දෝ අභිඥාය පටවින් මාමන්‍ය පටවියා මාමන්‍ය පටවිතෝ මාමන්‍ය පටවින් මේති මාමන්‍ය පටවින් මා අභිනන්ති සංකේසේතු පරිඤ්ඤේයක් තස්සාති වදා. මේ ශෛක්ෂ පුද්ගලය පිළිබඳව සඳහන් වෙන්නේ ඒ තැනැත්තා සංඥා වශයෙන් නොවේ දැනගන්නේ පටවින් අභිඥානාති පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන පටවින් මාමන්‍ය එතන අමුතුම ප්‍රයෝගයක් තියෙනවා. මාමඤ්ඤ කියන එක අටුවාවේ තෝරන්නේ එක්තරා විදිහකට. නමුත් අපිට එතෙන්දිත් යම්කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේක තෝරන්නේ මඤ්ඤති इति මඤ්ඤි. මඤ්ඤති කියන එකට දෙන වෙන වචනයක් හැටියට. නමුත් මෙතන මේ මාමඤ්ඤ කියලා කියන්නේ ප්‍රතිෂේධාර්ථය. වැළැක්වීම අර්ථයක් මෙතන තිබෙනවා. මඤ්ඤණා කරන්න එපා කියන එකක් මෙතනින් හැදෙන්නේ. එහෙම නැතිව මේක අටුවාවේ කියන්නේ වගේ අඩාල තත්ත්වයක් නෙවෙයි. අටුවාවේ කියන්නේ මේ ශාක්‍ය පුද්ගලයා තුළ පඨවියේ தත්ත්වය පිළිබඳ විශිෂ්ට ඥානයක් තිබෙන නිසා. ඒ තැනට තුළ දෘෂ්ටි මඤ්ඤණා නැත. තණ්හාමාන මඤ්ඤණා තිබෙන නිසා ඒ තැනැත්තා පිළිබඳව මඤ්ඤණා තිබෙනවයි කියා හෝ නැති කියා හෝ කියන්න බැරි විදිහේ තත්ත්වයක් තිබෙනවයි. අන්න ඒ නිසා මෙතන මාමඤ්ඤ කියලා පදයක් ඇදලා තිබෙනවා කියලා. නමුත් මෙතන මාමඤ්ඤ කියන එකෙන් අපට ගන්න තියෙන්නේ මඤ්ඤණා නොකළ යුතුයි කියන එක. මඤ්ඤණා නොපැවැත්විය යුතුයි කියන එක. මේ මාමඤ්ඤ කියන එක මේ අර්ථයෙන් මේ දෙන තවත් තැනක් තියෙනවා. අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ සරියුත් ස්වාමීන් වහන්සේ සමිති ස්වාමීන් වහන්සේ සමග කළ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡාවක් අවසන් වෙන්නේ. මේ සාකච්ඡාවේ පිළිතුරු වලට සාදු සාදු කියලා සරියුත් ස්වාමීන් වහන්සේ අනුමත කරලා ඉවරලා කියනවා. තේනෙච්ච මා මඤ්ඤි කියලා. මේ ඔක්කොම හරි හැබැයි මඤ්ඤණ ඇති කරගන්න එපා කියලා. අන්න ඒ විදිහට මඤ්ඤණ ඇති කරගන්න එපා කියන අදහසයි මෙතනින් ගන්න තියෙන්නේ. එතකොට පටවින් මා මඤ්ඤි පෘථිවියයි මඤ්ඤණා ඇති කර ගැනීමෙන් වැළකීමට යම් කිසි හික්මීමක් උත්සාහයක් යෙදෙනට කරනවා. ඒ බවයි මේ සූත්‍රයෙන් හඟවන්නේ. ඒ වගේම පෘථිවියා මාමන්නේ පෘථිවියෙහි තියෙන ඒ අදහස පිළිබඳව මන්ජනා ඇති කරනවා ගැනීමට ඒතනත් උත්සාහයක් දරනවා. පෘථිවියෙන් කියන අදහස ඒ බුද්ධලයට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ මන්ජනා නොකරන්න හිටමනවා. පෘථිවිය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා තියෙන මන්ජනාවෙන් වැළකීමට උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒ ඇතිවන සතුටත් නැති කිරීමට ඒතනත් උත්සාහ කරනවා. මක් නිසාද? එකට හේතුව තියෙන්නේ කියන්නේ පරිඤ්ඤයයන් තස්සාති වතා. ඒ තැනැත්තා විසින් පිරිසිදු දත යුතු නිසා. පිරිසිදු දැනීමක් තව ඉදිරියට තියෙනවා. ඒ වෙනුවෙන් හික්මෙනවා. අන්න ඒ නිසා.
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.